Order, please.
කතානායකවරයාගේ නිවේදන. පළවෙනි නිවේදනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව හානි පූර්ණිය සඳහා වන කාර්යාලය නැමැති 50 කෙඳුම් පද සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් දෙකක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. ඊළඟ නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව වෛද්‍ය සංශෝධන නැමැති 50 කෙඳුම් පද සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් 7ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. තුන්වෙනි නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථා අනුව හානි පූරණය සඳහා වන කාර්යාලය නැමැති 50 කෙනුම් පද සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ඉදිරිපත් කරන ලද පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැන්වීමට කැමැත්තෙමි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123(1) ව්‍යවස්ථාවට අනුව 50 කෙනුම් පදයි 27A වගන්තිය සහ 27A3 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4A සහ 3 වන ව්‍යවස්ථාන්ට අනනුකූල වන බැවින් එයට පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 3/2කට අඩු නොවේ නම් ද ජනමත විචාරණයේ ජනතාව විසින් අනුමෝදයට ඇත්නම් ද පමණක් එය නීතිය බවට පත්වන බවට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් තීරණය කොට ඇත. එසේ වුවත් එකී වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණ විසින් යෝජනා කළ ඇති පරිදි සංශෝධනය කළහොත් එම අනනුකූලතාවය ඉවත් වන ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තවදුරටත් තීරණය කර ඇත්තේ මනත් කෙරුම්පතේ අනෙකුත් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්යසටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයයි මම නියෝජනය කරමි. මම නිවේදනය කරමි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර ඊළඟ නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ විවිධාන ප්‍රකාරව 2018 ජූලි 30 වෙනිදා ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන එවැගේම ඉඩම් සන්තක පැවැරීම සීමා කිරීමේ සංශෝධන සහ අල්ල සංශෝධන නැවැති 50 කෙටුම් පන්තුවලට මම විසින් සහතිකය සටහන් කළ ලද බව දැනුම් දීමට කැමැත්තෙමි. අනිකුත් නිවේදනය පාර්ලිමේන්තු කටපිට කාරක සභාවේ රැස්වීමක් 2018 අගෝස්තු මාස 7 වෙනිදා අඟහරුවාදා එනම් අද දින අපරභාග 3ට මාගේ නිල කාමරයේදී පැවැත්වීමට නියුත බැවින් ඊට පමණ සහභාගී ලෙස ගරු සභික මන්ත්‍රී සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. කථානායකවරයා විසින් ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2016 මුදල් වර්ෂය සඳහා විඥානාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 20 කොටස 20වැනි කොටස මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තු සභානායකතුමා
ගරු කථානායකතුමනි එම වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරනවා.
ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි 2014 සහ 2015 වර්ෂ සඳහා සැලසිනේ රූපවාහිනී ආයතනයේ වාර්ෂික වාර්තා සහ 2014 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තා නෛතික කටයුතු දූෂණ විරෝධී සහ මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2017 අංක 30 දරන විසර්ජන පනතේ 6(1) වගන්ති යටතේ 2018 6 මස 1 දින සිට 2018 6 මස 30 දින දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂාංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදුකන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන 1983 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 අප්‍රේල් 12 දිනති අංක 2064 දරන අතිවිශේෂ ගසට් පත්‍රයේ පළ කරනද නියමය 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 අප්‍රේල් 24 දිනති අංක 2068/9 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනද නියමයේ සහ 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 මැයි 15 දිනති අංක 2071/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනද නියමය මම ඉදිරිපත් කරමි. එම පරිපූර්ක වෙන්කිරීම් පිළිබඳ සටහන සහ නියමයන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2016 වර්ෂයේ පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සදාන කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවන් ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ස්වදේශ කටයුතු අමාත්‍යතුමා, ගරු සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යතුමා, ගරු ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගේ ඉදිරිපත් කරනවාද?
ගරු කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ ගිණුම්, 2017 වර්ෂය සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන හා ගිණුම් වාර්තාව සහ 2017 වර්ෂය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණුම් මම ඉදිරිපත් කරමි. එම වාර්තා අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2015 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධන ප්‍රභාහලුවලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුභසාධනය සමාජ සෞඛ්‍යල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ඇවිලි කර්මාන්ත අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2015 වර්ෂය සඳහා පොල් පර්යේෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය සහ ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගෞරව ජීවර ජල සම්පත් සංවර්ධන සහ ගාමී ආර්ථිකය පිළිබඳ අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2017 වර්ෂය සඳහා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා තිරසර සංවර්ධනය හා පරිසරය හා ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2016 වර්ෂයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ කාර්යසාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු තිරිසර සංවර්ධන වනජීවීය ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යතුමා.
කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2017 වර්ෂය සඳහා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම කෘෂිකර්මය ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව මගාරක සභාවේ සභාපති ගරු විජිත හේරත් මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කරන ලද 2016 වර්ෂය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2015 වර්ෂය සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ වාර්ෂික වාර්තාව, 2015 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2014 සහ 2015 වර්ෂ සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ වාර්ෂික වාර්තා සම්බන්ධයෙන් වූ ඒකීකාර සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
නෛතික කටයුතු දූෂණ විරෝධී සහ මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු අජිත් මානපෙර මැතිතුමා වෙනුවෙන් ගරු අජිත් පෙරේරා ඇමතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, නෛතික කටයුතු දූෂණ විරෝධී සහ මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේද යොමු කරන ලද සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ සංශෝධන පනත් කිරීමපත සහ පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනත් කිරීමපත සම්බන්ධයෙන් වූ ඒකීකාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මොසුචි මහජන පෙස්සම් පිළිගැනීම ගරු ලකි ජයවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ගෙලියෝයේ වැත්තෑවත්ත අංක 156 ඉරක් 300 ධර්ම ස්ථානයේ පදිංචි බීජී ලක්ෂ්මී මාතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
ගරු අජිත් පී පෙරේරා ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, කළුතර නාගොඩ හතරවන පටුමා ගාංක 222 ඇලීරක් 62 ධර්ම ස්ථානයේ පදිංචි JAP උදේ කුමාර් මහතාගේ ලැබුණු පෙත්සමක් සහ පානදුර මාදුපිටිය පන්සල පාර අංක 209 ධර්ම ස්ථානයේ පදිංචි GK ලිලියන් සුමනාවතී මහත්මියගේ ලැබුණු පෙත්සමද පිළිගන්නවා.
ගරු ගාමිණී ලොග්ගේ මැතිතුමා, ගරු CB රත්නායක මැතිතුමා,
ගරු කතානායකතුමනි, මාළඹේ සුසිලාරාම පාරේ අංක 482 ධර්ම ස්ථානයේ පදිංචි WB සරත් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු සුසන්ත පොන්චනෙල්මේ මැතිතුමා.
ගරු කතානායකතුමනි, කන්තලේ අග්බෝපුර යුනිට් 22 අංක 132 ධර්ම ස්ථානයේ පදිංචි NMRT ශාමලී මහත්මියගෙන් ලැබුණු පෙත්සමත්, තිරුකුණාමලයේ උප්පුවේලි සෝලෑඩි අංක 350 ධර්ම ස්ථානයේ පදිංචි පරමසිංහ සචිකුමාර් මහතාගෙන් ලැබුණු පෙත්සමත්, පන්කුළඹ කිතුල්ලුතුව වෙප්පන්කුළඹ උගත්තරණ ගොවිත් සමිතියේ සභාපති R රාජේශ්වරන් මහතාගෙන් ලැබුණු පෙත්සමත් පිළිගන්වමි.
ගරු නාලක ප්‍රසාද් කොළන්නි මැතිතුමා.
ගරු කතානායකතුමනි, සිරිපුර වෛද්‍ය මධ්‍යස්ථානයේ අංක 5 ධර්ම ස්ථානයේ පදිංචි WM වික්‍රමරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
හොඳයි, මේ පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු වනු ඇත. ළඟට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නේ ගරු කනක හෙරත් මැතිතුමා, රාජ්‍ය පරිපාලන කර්මාකාර ඇමතිතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, මම අහන ප්‍රශ්න.
රාජ්‍ය පරිපාලන ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, ඒක ශ්‍රී ලංකාව තුළ මේ වන විට උපාධාරින් විශාල සංඛ්‍යාවක් රැකියා අපේක්ෂාවෙන් සිටින බව දනී. දෙක, රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කර ඇත් තොරතුරු අනුව 66,823 අය දුම්පත් එවා ඇති අතර සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ පිරිස 49,919. තුන, රැකියා විරහිත උපාධධාරීන් රාජ්‍යංශය තුළ පළදායි අන්දමින් රැකියාව නියුක්ති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ විසින් 2017/6 දිනති ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අංක අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 17/13/56/706/077 හා 2017/7/19 දිනති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමැතිය ලබා දී ඇත. 4, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් තහවුරු කරගන්නා ලද පුරප්පාඩු සඳහා බඳවා ගන්න ලබන සමස්ත රැකියා විරහිත උපාධාරීන් අතුරින් 3% ආබාධිතත්වයේ පසුවන උපාධාරීන්ද ඇතුළත් වන පරිදි අධියරගත පදනමක් මදා මත 2018 වර්ෂයේ හා 2019 වර්ෂයේ මේ උපාධාරීන් පුහුණුවට කැඳවීමට යෝජනා කර ඇත. 5, අදාළ නොවේ. 6, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශික ලේකම් කාර්යාල මගින් පවත්වන ලබන සම්මුඛ පරීක්ෂණ මගින් තෝරා ගැනීම සිදු කරනු ලැබේ. අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 18/11/13/805/019 හා 2018/6/6 දිනති අමාත්‍ය මණ්ඩලයේ තීරණ ප්‍රකාරව පවතින සංවර්ධනධාරී පුරප්පාඩු සඳහා අධියරගත පදනම් මත 2018 වර්ෂයේ පළවෙනි අධියරතේ උපාධාරීන් 5000ද, දෙවැනි අධියරතේ උපාධාරීන් 15000ද, 3-4 අධියර යටතේ 2019 වර්ෂයේ දීද පුහුණු වීමට කැඳවීමට නියමිතය. ඈ, අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි දැන් මේ බඳවා ගැනීම අතරමඟ නතර කරලා තියෙනවා. ඒක නැවතත් කැඳවලා තියෙන කැඳවීමක් කරනවද? ඒ නැවත ඒ ලබාගත් මම හිතන්නේ ඉන්ටර්වියු තියන්න නැතුව තමයි නැවතුනේ. එතන නැතුව නැවත කැඳවීමක් කරනවද? ඒ වගේම ඔතුමා පස්වෙනි ප්‍රශ්නයට උත්තර දුන්නේ නැහැ. අපේක්ෂක උපාධිධාරීන්ගේ සංඛ්‍යාව කොපමණද?
මම මුලදීම කිව්වා ඒක එකේ තියෙනවා අයදුම් පත්ති වල තියෙනවා 66823ක් සම්මුඛ පරීක්ෂණයට 45919ක් සහභාගී වෙලා තියෙනවා. බඳව ගන්න ප්‍රමාණය තමයි ඉස්සෙල්ලා මේ අවුරුද්දේ අධ්‍යයන 4කින් බඳව ගන්නවා. පළවෙනි අධ්‍යයනයේ 5000යි දෙවෙනි අධ්‍යයනයේ 15000යි ඊවන 3-4 අපි කැබිනට් මණ්ඩලයේ ඉදිරියේ තීන්දුව කරනවා ඒ සම්බන්ධව.
ගරු කතානායකතුමනි, දැන් 66000ක් අද තරුණ උපාධිධාරීන් පාරේ ඉන්නේ. ඉතින් මේ 66000න් ඔබතුමා කියපු ප්‍රමාණයට අනුව මම හිතන්නේ 30000ක්වත් ලැබෙන්නේ නැහැ. ඉතින් අවුරුදු දෙකක් ඇතුළතදී ඔබතුමා කිව්වේ මේ වර්ෂයේ සහ ලබන වර්ෂයේ 2019 වෙනකොට 30000කටත් අඩු ප්‍රමාණයක් තමයි බඳව ගන්නවා කියේ. ඉතින් විශේෂයෙන්ම මේ තුලින් අර තරුණයන්ගේ තරුණ අරගලයක් ආරම්භ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ පැත්තට තල්ලු කරන්න එපා කියලා කියනවා. ඒ වගේම විශේෂයෙන්ම මේකෙදි බඳවා ගැනීමේදී කොමන ක්‍රමවේදයක්ද මේ සඳහා ඔබගේ අමාත්‍යාංශයේ බලාපොරොත්තු වෙන්නේ? මොන ක්‍රමවේදයකින් බඳවා ගන්නද? විභාගයක් තියනවද? එහෙම නැත්නම් ඉන්ටර්වියු එකකින් පමණක් බඳවා ගන්න බලාපොරොත්තු වෙනවද කියන එක අහන්න. මොකද විශේෂයෙන්ම දේශපාලන පත්වීම් එහෙමත් නැත්නම් ගැතිකම් කරන කණ්ඩායමකට පමණක් ලබා දෙනවා කියලා වෙල ලොකු ආරංචියක් මේ උපදාරින් තුල තියෙනවා. ඒක නිසා කොහොමද මේ බඳවා ගැනීමේ පිළිවෙල පිළිබඳව
පැහැදිලිව කිව්වා? මේ අවුරුද්දේ අධ්‍යයන දෙකකින් 20000ක් බඳවා ගන්නවා. ලබන අවුරුද්දේ තව අධ්‍යයන දෙකකින් බඳවා ගැනීමට කටයුතු කරනවා. බඳවා ගන්න සංඛ්‍යාව සම්බන්ධව ඉදිරියේදී අපි තීරණ ගන්නවා. මේ අය බඳවා ගන්නේ දිසා ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල තියෙන සම්මුඛ පරීක්ෂණයක් මගින්. දැන් ප්‍රශ්න තුනක් ඇහුවනේ. තුනක් ඇහුවා.
ඔබතුමා කැමති නම් පමණයි, නැත්තම් මට ඔබතුමාගේ එංගත්තේ ඇතුව.
ඔව්.
ගරු ඇමතුමනි,
ඔව්.
දැන් මේ උපාධිධාරීන් ඇතුළත් කරගන්න කියන රැකියාවට ගන්න නාම ලේඛනයක් පහුගිය දිනයක අන්තර්ජාලයේ තිබුණා. නමුත් පැය කිහිපකින් ඒ නාම ලේඛනය ඉවත් කරගත්තා. ඒ නාම ලේඛනයේ අනුව ඔබතුමාලා කිසිම බාහිර උපාධිධාරියෙකුට ඒ තෝරා ගැනීමට ලක් වෙලා නැහැ. ඒ වගේම අභ්‍යන්තර උපාධිධාරීන් වුණත් ලකුණු 25කට වඩා වැඩියෙන් ගත්තා කියලා තමයි කියන්නේ. හැබැයි මේ නිසා මේ රටේ උපාධිධාරී දරුවෝ මං හිතන්නේ දැන් ලක්ෂ ගාණක් ඉන්නවා, සෑහෙන කාලෙක ඉඳලා රැකියා නොලැබිච්ච. එයා ඊට අඩු වැටුපට පෞද්ගලිකංශයේ තැන්වල රැකියා කරන්නේ මොකක් හක් කරන්නේ නැති හින්දා. ඉතින් මේකේ අපේ ආණ්ඩුව කාලේ අපි එහෙම කිසිම වෙනස්කමක් කළේ නැහැ. ඒ සියලු දෙනාම උපාධිධාරීන් හැටියට පිළි අරන් රැකියාවලට ගත්තා. ඉතින් ඇයි ඔබලට තුමාලටත් බැරි අනවශ්‍ය පටලැවීමක් කරන්න නැතුව 20000 ගානේ නම් ගන්නේ? ඒ කිසිම අර පක්ෂභේදයක් හෝ වෙනත් ભેදයක් නැතුව, බාහිර අභ්‍යන්තර ભેදයක් නැතුව ඇයි ඒ අයව උපාධිය අනුව මේ රැකියාවලට ඇතුළත් කරගන්න බැරි?
හොඳයි මිතුමා.
කිසිම පක්ෂභේදයක් ඇතුව මේක බඳවා ගැනීමට කටයුතු කරන්නේ නැහැ. පළවෙනි අධ්‍යයන දෙකේ 20000ක් බඳවා ගන්නවා. මුල කාණ්ඩායම තෝරාගත්තේ උපාධියට අමතරව ඒගොල්ලන්ට පශ්චාත් උපාධියක් තියෙනවා නම්, ඩිප්ලෝමා එකක් තියෙනවා නම්, විශේෂ සුසුකමක් තියෙනවා නම් ඒකට ලකුණු දීලා තමයි බඳවාගත්තේ. ඒකට කාටවත් මුකුත් කියන්න බෑ. අප බොහොම මම හිතන්නේ ඒ සම්බන්ධව අපේ මන්ත්‍රීවරු අපිට දොස් කියනවා. මේ දේශපාලන ප්‍රශ්න සම්බන්ධව නමුත් අපි බොහොම සාධාරණව කටයුතු කරනවා.
හොඳයි බොවිතෝටි. ගරු ආනන්ද අරුජ්ජමගේ මැතිතුමා, ගරු ආනන්ද මන්ද නෑ නෑ දැන් ක්‍රෝස් දැන් ඉවරයි නේ. ඇමෙතුමා කැමති නම් මන් දැන් මචං කාලේ ඉවරයි. හරි, බැයිලු ගරු. ගරු ආනන්ද අලුගේ මැතිතුමා, ගරු සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය මැතිතුමා
අහනව ගරු කතානායකතුමනි.
ආ එක MRI පරීක්ෂණ නිලධාරීන් වශයෙන් තනතුරක් අනුමත වී නොමැත. විකිරණ ශිල්පී වශයෙන් අනුමත සංඛ්‍යාව 55 2 39 3 ඇමුණු 1 දක්වා ඇත. 4 16 5 2007 දෙසැම්බර් 8 වෙනි දින ඇති ගැසට් නිවේදනය මගින් 2018 5:30 දින මාස 6 පුහුණුවට බඳවා ගන්න ලද උපාධිධාරීන් සංඛ්‍යාව 47 වන අතර 2018 දෙසැම්බර් මාස පුහුණුව අවසන් කිරීමෙන් පසුව පත්වීම් ලබා දීමට නියමිතය. 2016 6:24 වෙනි දින ගැසට් නිවේදනය මගින් 2017 6:29 වෙනි දින අවුරුදු දෙකක පුහුණුවට බඳවා ගන්න ලද නිලධාරීන් සංඛ්‍යාව 50ක් වන අතර 2019 ජූනි මාස ඩිප්ලෝමා පාඨමාලාව අවසන් වීමෙන් පසු පත්වීම් ලබා දීමට නියමිතය. ඉදිරියේදී මෙම තනතුරු සඳහා අපොස උපසස් පෙළ විද්‍යා ගණිත විෂයන් ධාරාවෙන් සමත් වූවන්ගෙන් අන්තර්ජාලය මගින් අයදුම් කැඳවා පුහුණුවට බඳවා ගැනීම සඳහා ක්‍රියා කරමින් පවතී ඈ පැන නොනගි.
ගරු කථානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා ප්‍රථම කොට සෞඛ්‍ය අමාත්‍යතුමාට මහනුවර මහරෝහලේ තිබුණු ඉඩම් ප්‍රශ්නය පිළිබඳව ඔබතුමා මැදිහත් වෙලා දැනට ඒ ඉඩම් ප්‍රශ්නය පිළිබඳව ධනාත්මකව වැඩපිළිවෙලක් සිද්ධ වෙන බව දන්නවා. මම අහන්න කැමති ඔබතුමාගෙන් දැනට ඒ පිළිබඳව තත්ත්වය මොකක්ද? ඒ පිළිබඳව ඔබතුමා ඉදිරි ගන්න ක්‍රියාමාර්ගය මොකවරද කියලා.
දැනට බොහෝ ඉඩම් නිදහස් කරගෙන තිබෙනවා. තවත් ඉඩම් වගයක් තිබෙනවා නිදහස් කරගන්නට. ඒ පිළිබඳව දැන් සාකච්ඡා ඒ ආයතනත් එක්ක දැන් කරගෙන ඒගොල්ලොත් බොහොම ඒවා පොලිසියේ තියෙන එක, එතකොට දළදා මාලිගාවට තිබෙන ඒවා, ඒ වගේ ඒවා දැන් ඒ ආයතනත් එක්ක සාකච්ඡා කරගෙන යනවා. ඒ ටිකත් නිදහස් කරගන්න. ඉතුරු හරියේ දැන් සංවර්ධන කටයුතු ආරම්භ වෙලා තියෙනවා.
මම තව කරුණක් පැහැදිලි කරගන්න කැමති. එතන පදිංචි ඉඩම්ලාභීන් ගරු ඇමැත්තුමනි මහරෝවලට සම්බන්ධය නෙවෙයි, පිටස්තර අය තමයි. ඒගොල්ලන් කාමර කුලියට දෙනවා ගරු ඇමැත්තුමනි මේ රෝහල් භූමියේ ඉඳගෙන. ඔබතුමා මම හිතන්නේ මේක පුද්ගලිකව දන්න ප්‍රශ්නයක්. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී මේ ජනතාවගේ නාමයෙන් ඉතා වැදගත් ඉඩම් කොටසක් මහනුවර දිස්ත්‍රික්කයේ ඉතා ආර්ථික වශයෙන් වැදගත් ඉඩම් කොටසක් මේ මහනුවර මහනගර සීමාව තුළ මහා නගර මධ්‍යයේ තියෙන ඉඩම් කොටසක් මේ. එනිසා මම හිතන්නේ ඉතා ඉක්මනින් මම හිතන්නේ ඔබතුමාගේ කාලයේ මේක සිද්ධ වුණොත් හොඳයි කියන විශ්වාසය අපේ තියෙනවා. ජනතාවත් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්න කියලා අපිට පුද්ගලිකව කියලා තියෙනවා. ඔබතුමා මේකට මැදිහත් වෙලා මේ ඉඩම් ප්‍රශ්නේ ඉතා ඉක්මනින් විසඳන හැටියට මම
ඉඩම් ලබා දීමට වෙනම ස්ථානයක නාගරික සංවර්ධන අධිකාරිය අපිට ඉඩමක් දීලා තියෙනවා. ඒකට අවශ්‍ය මුදලුත් වෙන් කළ තියෙනවා රජයේ. ඒ අයට නිවාස ලබා නිවාස හදාගන්නට ඒ අනුව අපි ඒ අයත් එකඟ වෙලා තියෙනවා ඒ ස්ථානයෙන් ඉවත් වෙලා ඒ අලුත් ස්ථානයට යන්න.
හොඳයි. මම ස්තුතියි ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්තුමා. ඔව්.
මම ප්‍රශ්නේ අසනවා කතා
දෙකක් නම් ඉවරයි. දෙකක් ඇහුවා පැහැදිලි කිරීමක් නහන්න ගරු මහත්තුමා. ගරු මහත්තුමා පැහැදිලි කිරීමක් කැමතිද ගරු සෞඛ්‍ය මහත්තුමා?
වද
පැහැදිලි කිරීමක් ඉල්ලනවා මහත්තුමා.
ඔව් මොකද?
ගරු අමාත්‍යතුමනි, මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමා රැකියාව සඳහා විශාල පිරිසක් මේ වෙනකොට බඳවාගෙන තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ලබන මාසයේ අගෝස්තු 17 වෙනිදා වෙනකොට මමත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා අවුරුදු 3යි. ඔබතුමා එක එක රස්සාවල් අවුරුද්දට දුනා නම් මට 3ක් හම්බෙනවා. හැබැයි තාම එකක්වත් හම්බෙලා නැහැ. ඉදිරි හරි මේ එන කීකරි හරි ලබන දෙනවද කියලා මම ඔබතුමාගෙන්
අහනවා. හොඳයි. හොඳයි. ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්තුමා.
ගරු කථානායකතුමනි, මම ප්‍රශ්නේ අහනවා.
ඩිජිටල් යටිතල පාසුකම්
කතානායකතුමනි, ආ එක 2016 ජාතික අයවැය මගින් රජයේ ඉහළ ප්‍රමිති ඩිජිටල්කරණය වැඩසටහන් සඳහා රුපියල් මිලියන 10,000ක මුදලක් වෙන් කරන ලදී. රාජ්‍ය ආයතන අතර සම්බන්ධතාවය ඩිජිටල් රාජ්‍ය සේවායෙන් පුරවැසියන් සවිබල ගැන්වීම, ඩිජිටල් නීති සයිබර් අවකාශය යන ශේෂ්ත්‍රයන් තුළ ඩිජිටල් යටිතල පාසුකම් සංවර්ධනය ආරක්ෂණ සාක්ෂාත් කර ගැනීමේ ඉලක්ක කරගත් සංවර්ධන ව්‍යාපෘතීන් 54ක් සැලසුම් කර අතර ඒවා ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට ඇත. ඩිජිටල්කරණයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සැලසුම් කරන ලද ව්‍යාපෘති විස්තරය ඇමුණුම් එක මෙම ව්‍යාපෘති වලින් බහුතරයක් බහුවාර්ෂික ව්‍යාපෘති ලෙස සැලසුම් කොට ඇති අතර 2016 අග වන විටෙහි සමස්ත ප්‍රගතිය 32%ක් හැටියට වාර්තා විය. A2 ඩිජිටල් කරන වැඩසටහනේ ප්‍රතිලාභීන් අතරට රාජ්‍ය ආයතන පුරවැසියන් සහ පෞද්ගලික ආයතන ඇතුළත් වන අතර ව්‍යාපාර ක්‍රියාවලිය බාහිරකරණය, බිස්නස් ප්‍රොසෙස් අවුට්සෝසිං කර්මාන්තය අපනයන ගමනාන්තය ලෙස ප්‍රවර්ධනය කිරීම තුළින් සමස්තයක් වශයෙන් මුළු රටටම ඉන් ප්‍රතිලාභයක් ලබයි. A3 ශූන්‍ය අයවැය සංකල්පය යටතේ 2016 වසර සඳහා වෙන් කරන ලද මුදල් 2014 වසර සඳහා ඉදිරියට ගෙන යාමක් සිදු නොවූ අතර 2016 වසරේ ආරම්භ කරන ලද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2017 ජාතික අයවැය මගින් ලබා දෙන ලදී. A4 අදාළ නොවේ.
ගරු ඇමැතිතුමාට මම ස්තුතිවන්ත වෙමින් එතුමා පිළිගත්තා ශූන්‍ය අයවැය ලේඛන ක්‍රමයේ යටතේ යම්කිසි වර්ෂයකට වෙන් කරන ලද මුදල ඊට පසු වෙන වර්ෂයට ගෙනියන්නේ නැහැ කියලා. ඒක ඇත්ත. එතුමා මේ අයවැය මූලධර්මය පිළිගැනීම ගැන ස්තුතිවන්ත වෙමින් මේ මිලියන 10,000ක මුදලින් දෙදස් දාසේ වර්ෂයේදී ඔබතුමාගේ අමාත්‍යංශයේ වැය කළ මුදල මට කියන්න පුළුවන් නම් ලොකු දෙයක්.
අන්තිතුමා අහන ප්‍රශ්නෙට කතානායකතුමනි, මේ ඩිජිටල්කරණය කියන අලුත් විෂය 2015 අලුත් ආණ්ඩුව හඳුනාම අලුතෙන් පටන් ගත්තම විශාල මුදලක් 2016 අයවැය වෙන් වුණා. මිලියන 10000ක මුදලක් වෙන් වුණාට ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නේ වුණේ අපේ අන්තර්ගතය වුණේ අනිත් අමාත්‍යංශත් එක්ක එකතු වෙලා වැඩ කරන්නේ. මම එකක් කියන්නට ඕනේ, මේක මේ ඇමතිවරු අතර තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් නිලධාරීන් එක්ක දැන් මම කියව දත් එකතු කරන්න ඩිජිටල්කරණය මට තිබුණාට දැන් පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කැමති නැහැ ඩිජිටල් අමාත්‍යංශයට ඒ දත්ත ටික අපිට දෙන්න. ඒ වගේ ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදුවීම් රාශියට සිදුවෙන්න වුණා. කාල පරයාසය තුල අවුරුද්දක් ඇතුළත මේ වැඩ ටික කරගන්න නිලධාරී වාදය ඇතුළෙන් ඒ වැඩ ටික ගලාගෙන වැඩ ටික කරගෙන එනකොට ප්‍රගතියේ සිර 32ක් තිබීම ගැන පිළිගන්න. ඒ ප්‍රගතියේ සිර 32ක් තිනකොට ශුන්‍ය අයවැය වෙනකොට ඔක්කොම බඩු ටික කැපිලා යනවා. ඒතර වැඩ කර ගැනීමේ හැකියාවක් නොමැති වීම ප්‍රශ්නයක් පැන නැගෙනවා. අලුත් විෂයක් ආරම්භ කළා. ඒ විෂය සම්පූර්ණ ඉන්ටර්ඩිපෙන්ඩන්ට් මිනිස්ට්‍රීස් එක්ක වැඩ කරනකොට අනිත් අමාත්‍යංශක වැඩ කරන අනිත් අමාත්‍යංශවල අලුත් අමාත්‍යංශල වෙන සහයෝගය බොහොම අඩුයි. මොකද ඩිජිටල් කරන ඒගොල්ලන් බන්නේ අමාත්‍යංශලින් තනියෙන් කරගන්න. ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒක කො මේ අමාත්‍යංශය අගමැතිවරයාගේ යටතේ වගේ තියාගෙන කරා නම් ඒත් හොඳයි කියලා හිතනවා සමහරවල්. මොකද ඒකට බලය දීලා මේක වැඩේ කරගන්න. මේක අවංකව කියනවනේ. ඉතින් ඒකත් එක්කම තමයි මේ ප්‍රශ්නේ ආවේ. මම විශ්වාස කරනවා 2017 උනේ කරපු ප්‍රමාණයේ වැඩවලට මුදල් වෙන් කිරීමක් සිදු වුණා. ඒ කරපු ප්‍රමාණය කරගෙන යන්න.
හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය එතුමා ඉතා පැහැදිලිව සඳහන් කළා ඒ වර්ෂයට වෙන් කළ මුදල ඒ වර්ෂයේ වියදඟුන්නේ නැති බවට හේතු සාධක. දැන් මේක ගරු අමාත්‍යතුමා ඔබතුමා පමණක් නෙමෙයි සියලුම කැබිනට් ඇමතිවරු අමාරුවේ වැටෙන ලෙස තමයි මේ අයවැය ලේකන මුදල් වෙන් කිරීම කළේ. මම උදාහරණයක් ලෙස සඳහන් කළොත් ගරු අධ්‍යාපන ඇමතිතුමාට දෙනවා මේ පාර්ලිමේන්තුවෙන් වෙන් කළා 225 බිලියන වියදම් කරන්නේ 65යි අදාළ වර්ෂයට. එතකොට මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අකාර්යක්ෂමතාවය කියලා තමයි ඒකට හැඟෙන්නේ. නමුත් මුදල් අමාත්‍යවරයා හිතාමතා ඕනෑකමින්ම මේ වැදගත් කැබිනට් ඇමතිවරු ටික අමාරුවේ දාලා තියෙන්නේ. ඒ නිසා ඉලක්කම විශාලයි පෙන්නකොට. හරියට අර කොත්තු රොටි සංවර්ධනයේ වගේ ගහනකොට තට්ටු 20 කතර බිල්ඩින් එකක් ගහනවා වගේ තමයි කොත්තු රොටිය ගහනකොට ඇහෙන්නේ. අතට අරන් බැලුවාම අල්ලෙන් එකක්වත් නැති ප්‍රමාණයට සංවර්ධනයකට තමයි මේ අයවැයේ මුදල් වෙන් වෙන්නේ. ඒක නිසා ඒ තත්ත්වය ඔබතුමා පිළි අරන් මේ ඇත්ත අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා මැදිහත් වෙන්න තරුණ මන්ත්‍රීවරයෙක් ලෙස
උත්තරයක් කැරියට ඒකට ලබා දෙන මැදට මුදල් වෙන් කිරීම සහ මුදල් වැයදම් කිරීම මොකද අපිට මුදල් වෙන් කරන්න පුළුවන්. නමුත් අපි රජයේ යාන්ත්‍රය තුළ අපිටත් පුළුවන් මේ ඇමතිවරයා කියපු ඉස්සර ක්‍රමය අනුව මම ඔබතුමාට ගොඩක් ගරු කරන අතරදීම කියන්න අපිව ටෙන්ඩර් පටිපාටියට නොගියින් අපි ඕකේ ඔය දැන් ඔය වැඩියෙන්ම බිලියන මට දීපු බිලියන මිලියන 10000 කියන්නේ බිලියන 10 මිලියන 7ක්ම ගියේ අර මේ ඉන්දියාවේ ආධාර ක්‍රමය වගේ කාඩ් එකක් පුද්ගලයෝ ඩිජිටල්කරණය කරන කාඩ් එකකට. දැන් ඕක අපි සිංගල් සෝස් කරලා කරා නම් මට මාස 3 කරන්න තිබුණා. නමුත් ඔගේ ටෙන්ඩර් පටිපාටියක් කරන්න ගිය නිසා ගරු කතානායකතුමනි ගොඩාක් කම්ප්ලේන්ට් ඇවිල්ලා නොයෙකුත් ගිහලා ඒක ඇත්තටම හැමම අන්තිමට නවතින තැනට ආවා. මොකද අපි දැන් මේකට CAPC එකක් දාලා රජයේ නිලධාරී ඕකට අත්සන් කරන්නේ නැහැ. බොහොම හොයලා කරේ. අපිට ඕක අර එතුමන්ලයි ක්‍රමයට කරා නම් යාළුවට කතා කරලා දුන්නා නම් හිට කරන්න තිබුණා වැඩි. ඒකයි මට දෙන උත්තරේ.
හොඳයි. භවිෂ්‍යති රොහණි කුමාරි තුන්වැනි දෙන්න පස්ස දෙකයි දෙන්න ගරු මන්ත්‍රීතුමනි. හරි හොඳයි. රෝහිණි කුමාරි විජයරත්නම ගරු මැතිණිය ඔබ කැමති නම් හොඳයි ගරු මන්ත්‍රීතුමා
ගන්න උත්තර දෙන්න.
ඔබ කැමති නම් අහන්න පුළුවන්. කැමති නම්
ශ්‍රී ලංකා ටෙලිකොම්
අපි බය භාගයක් ගියා එකයි
උත්තර දෙන්න. කැමති නම්
බය භාගයක් ගියා
ශ්‍රී ලංකා ටෙලිකොම් කොටසක වටිනාකම පසුගිය ආණ්ඩුව කාලේ කීයද මේ ආණ්ඩුව කාලේ කීයද? රුපියල් 59ට තිබුණු කොටසක වටිනාකමද රුපියල් 24කට වැටිලා රුපියල් බිලියන 60ක් ඒ නිසා ටෙලිකොම් එකට අහිමි වී තිබෙනවද වටිනාකමේ?
දානායකතුමනි මම මේක වෙනම ප්‍රශ්නයකට උත්තර දෙන්න. අපි බොහොම කෙටි එකක්
කියන්නේ
වෙනම වෙලාව සම්බන්ධ නිසා. නමුත් පහුගිය කාලේ වැටීමේ හේතුව අනවශ්‍ය ලෙස කරපු ආයෝජනයන් කීපයක් සම්බන්ධයෙන් මම ඒක සම්බන්ධව ඔබතුමා එනසුමානේ අහන්න.
ඒ
කරපු ආයෝජනේ ඔබතුමාලගේ කාලේ කරපු ආයෝජන සහ කවුද ඒ කිරිපු අධ්‍යක්ෂ මණ්ඩලයෙන් කරපු ආයෝජන සියලු දේ මම පෙන්නන්නම්
කියලා. හොඳයි. අර මෙතුමාට නැගිට ඔබතුමාගේ කර පිරිසුදු ජයගන්න.
තුනක් ඇහුවා. එලියා.
ගාලුවනේ මම. ගරු වෛද්‍ය නරින්ද ජයසිංහ මැතිතුමා. ගරු උදය ප්‍රභාත් ගමන්පිල මැතිතුමා.
මහානව ගරු කතානායකතුමනි.
කර්මාන්ත වාණිජ කටයුතු ඇමතිතුමාගේ ඇසීමට. කතාගන්න. නියෝජ්‍ය ඇමතිතුමා. සෝරි. පොඩි අතපසු වීමක්.
ගරු කතානායකතුමනි. උදය ප්‍රභාත් ගම්මන්පිල මැතිතුමා විසින් අහන ප්‍රශ්නයට දීර්ඝ පිළිතුරක් තියෙනවා ඇමතිතුමා. මේ කොළ කීපයක් තියෙනවා. මේක ඔබතුමාට මට දෙන්න පුළුවන් මන්ත්‍රීතුමාට පිටපත් කොහොමද කරන්නේ?
අවම වශයෙන් ඔබතුමා මට කියනවද දැනට උපදේශකයෝ අහලා තියෙන වර්ගානුව කී දෙනෙක් බඳවගෙන තියෙනවද කියලා කංජවැලි සංස්ථාව?
මම ඔබතුමාට ඒකට පේලි මේ කරුණු තුනක පිළිතුරක් දෙන්නම්. අවිධිමත් බඳවා ගැනීම වහාම නවත්තන ලෙසට MIC ඇලයිරක් R ඇලයිරක් 13 ඇලයිරක් LMSL ඇලයිරක් RECR හා 2017/06/16/07/02/08/01 දිනතිව හිටපු සභාපතිවරයාට අපේ අමාත්‍යාංශයෙන් යවලා තියෙනවා ලියුම්. ඒකේ ඇමුණුම් තුනක් තියෙනවා. මම ඒක ඔබතුමාට මේ ඡායාපිටපත් දෙන්නම් ගරු මන්ත්‍රීතුමා. ඉන් පස්සේ මේ වන විට ඒ සියලු පුද්ගලයන් ලංකා ඛනිජ වැලි සමාගමට සේවයට වාර්තා කරන්නේ නැහැ. ඒ වගේම මේ ඇමුණුමේ තියෙන පුද්ගලයෝ තවදුරටත් ආයතනය රඳවා ගැනීම ඇතුළුව හිටපු සභාපතිවරයා විසින් අභියාචනා අධිකරණයේ නඩුවක් ගොනු කළා තියෙනවා. ඒ ඔවුන් රඳවා ගැනීමට උසාව විසින් ඉඩ ලබා දීලා තියෙනවා. එම තීරණයට විරුද්ධව විරෝධතා ගොනු කරලා තියෙනවා. ඒකේ තීන්දුව ඉදිරියේදී ලබා දීමට නියමිතයි. මේ ටික තමයි තිබෙන පිළිතුර. මීට අමතරව ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට අවශ්‍ය නම් තවත් පැති තුනක ලේඛනයක් තියෙනවා.
අර ගමන්පිල මැතිතුමා
කොච්චර ගරු නියෝජ්‍ය ඇමතිතුමනි
සංඛ්‍යාත්මකව ගරු මන්ත්‍රීතුමා
විස්තරේ දිගනම් මට දෙන්න කී දෙනෙක් බඳවගෙන තිබ්බද ඔවුන්ට මාසිකව කීයක් වියදම් කරාද කියන එක? ඒක
ගරු මන්ත්‍රීතුමා මේ ලේඛනය අනුව 4 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ 4 දෙනාට ඔබතුමා අහපු විදිහටම වෙන්වෙන් වශයෙන් නම තනතුර බඳවාගත් දිනේ අධ්‍යාපන සුසුකම් වෘත්තීය සුසුකම් වැටුප් දීමනා කාර්යමණ්ඩල පහසුකම් වාහන ඇතුළු වෙනත් පහසුකම් මේ ආයතන යටතේ ලබා දුන්නු පිළිතුරු තියෙනවා. ඒකයි මම කිව්වේ ගරු කතානායකතුමනි මේක මට කියවන්න පුළුවන් අඩුම ගානේ විනාඩි 8ක්වත් අවශ්‍ය වෙයි මේ ටික සම්පූර්ණයෙන් කියවන්න. නැත්තම් මම ගරු මන්ත්‍රීතුමා කැමති නම් මම මේක දෙන්නම් ඔබතුමා මේ ටික පාවිච්චි කරලා තව ප්‍රශ්නයක් අහන්න නිසකවම ඒකටත් පැහැදිලි නිරවුල් පිළිතුරක් දෙනවා.
මම පාර්ලිමේන්තුවේ කාලේ නාස්ති කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට ඔබතුමා පැහැදිලි කිරීමක් කරන්න ස්ථීර කාර්ය මණ්ඩලයේ මෙපමණ ප්‍රමාණවත් සේවකයන් සිටියේදී මේ අය බඳවා ගැනීමට හේතු වුණු කාරණාව කුමක්ද?
කාරණාව පිළිබඳව මේකේ සඳහන් නැහැ. නමුත් මේ මොහොත වෙනකොට අමාත්‍යාංශයේත් ඒ කියන්නේ ගරු ඇමතිතුමාගේත් මගේත් සමස්ත රජෙත් මතය මේ කාරණයට අපි විරුද්ධයි. ඒ නිසා තමයි අපි මේ අයව දැන් ආපහු තියාගන්න කියලා අභියාචනා අධිකරණය සඳහන් කරපු කාරණට එරෙහිවත් අපි අපේ විරෝධතා ගොනු කරලා තියෙන්නේ. ඒ නිසා ප්‍රතිපත්තිමය වශයෙන්ුත් සදාචාරාත්මක වශයෙන්ුත් මේ කාරණට අපි විරුද්ධයි කියන එක ඔබතුමාට ඉතා නිරවුල්ව පැහැදිලිව අපි සඳහන් කරනවා.
හොඳයි, බොහොම ස්තුතියි. හොඳයි, ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා නැවත පදිංචිගේ පුනරුත්ථාපන ඇමතිතුමාගේ
ගෞරව සභානායකවරුලේ
ඔනබල් ස්වාමිනාදන්
Honorable Speaker, I would move for a date, a week's time, please, to reply.
Okay. Garu Hesha Vitana Gye Mettuma, Adhyapana Met Garu Adhyapana. Mukhan? Here I go. Hari Hari, and? Garu Adhyapana Mettuma.
Garu Katana Gye Tumani. Ayan Neka Ovu. Deka. ඒක මං හිතන්නේ ගොඩක් තියෙනවා. මං සභාගත ගන්නවා. තුන සබරගමුව පළාතේ ජාතික පාසල්වල සේවය කරන ගුරුවරු සම්බන්ධයෙන් රේකී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කටයුතු කරන අතර පළාත් පාසල් සම්බන්ධයෙන් සබරගමුව පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු කරනු ලබයි. රේකී අමාත්‍යාංශයෙන් මගින් ගුරු හිඟේ පීවීම සඳහා ගල් ලබන ක්‍රියාමාර්ග. රේකී අමාත්‍යාංශයෙන් මගින් ගුරු ස්ථාන මාරු හා ගුරු තුලනය මගින්ද ඉදිරියේදී බඳවා ගැනීමට නියමිත විද්‍යාපීඨ ගුරුවරුන් පුරප්පාඩු පිරවීමට යෙදවීම මගින්ද උපාධාරී ගුරුවරුන් බඳවා ගැනීම කඩිනම් කිරීම මගින්ද මෙම ගුරු හිඟේ පීවීමට අපේක්ෂා කරයි. මීට අමතරව පහත අංශ යටතේද ගුරුවරුන් බඳවා ගැනීමට නියමිත අතර සබරගමු දිස්ත්‍රික්කයේ පළාත් පාසල්වල පවතින පුරප්පාඩු සඳහාද ගුරුවරුන් පත් කරනු ලැබේ. ශික්ෂණ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 ආ ශ්‍රේණිය බඳවා ගැනීම 3780යි. 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂයන් සඳහා උපාධාරීන් බඳවා ගැනීම 2100යි. අපොස උසස් පෙළ සමතුන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-2 හා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-2 ඈ ශ්‍රේණිය ජාතික හා පළාත් සභා පාසල් සඳහා බඳවා ගැනීම 5010යි. පාසල් ශිෂ්‍ය ගුරු උපදේශන සඳහා ගුරුවරුන් බඳවා ගැනීම 2753යි. ආගමික විෂයන් සඳහා ගුරුවරුන් බඳවා ගැනීම 5818යි. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මගින් ගුරු හිඟේ පීවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග. සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ විසින් ඉදිරියේදී පත්වීම් ලබන විද්‍යාපීඨ ගුරුවරුන් පුරප්පාඩු සඳහා අනුයුක්ත කිරීමෙන්ද සිංහල මාධ්‍ය පාසල්වල පවතින විෂාණුබද පුරප්පාඩු පිරවීම විභාග දෙපාර්තමේන්තුව මගින් විභාගයන් පවත්වා ගුරුවරුන් කඩිනමින් බඳවාගෙන පුරප්පාඩු සඳහා අනුයුක්ත කිරීම මගින් මෙම ගැටලුව විසඳීමට අපේක්ෂා කරන බව සබරගමුව අධ්‍යාපන ලේකම් විසින් මා වෙත වාර්තා කර ඇත. කෙසේ වෙතත් සබරගමුව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වල පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් සුසුකම් ලාභීන් පළාත තුළ නොමැති වීම හේතුවෙන් මෙම පුරප්පාඩු පිරවීම ගැටලුවක් බවට පත්ව ඇති බවද තවදුරටත් සබරගම පළාත් අධ්‍යාපන ලේකම් විසින් මා වෙත වාර්තා කර ඇත. 4 නැත. මෙම කටයුත්ත සිදු කරන්නේ අදාළ පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගිනි. පළාත් සභා පාසල් සඳහා ගුරුවරුන් මාරු කිරීමේ ක්‍රමවේදය සබරගම පළාත් තුළ නිසි පරිදි සිදු කරන බව පළාත් ලේකම් වාර්තා කර ඇත. අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මුලින්ම ස්තුතිවන්ත වෙනවා අපේ ගරු අධ්‍යාපන ඇමතුමාට සාර්ථක පිළිතුරක් ලබා දීම සම්බන්ධව. නමුත් ගරු ඇමතුමනි, මම දැක්කා අපේ කනක හේරත් මන්ත්‍රීතුමා රංජිත් මද්දුම් බණ්ඩාර ඇමතුමාගේ අහනවා මේ උපාධාරින් බඳවාගන්නේ දේශපාලන පදනම් මද්ද කියලා. මට පොඩි ගැටලුවක් තියෙනවා. සබරගමු පළාත් සභාවේ අයිති දිස්ත්‍රික්ක දෙකයි, රත්නපුර දිස්ත්‍රික්කය සහ කෑගල්ල දිස්ත්‍රික්කය ගත්තම අද වෙනකොට ගරු ඇමතුමනි කෑගල්ල දිස්ත්‍රික්කයේ ගුරු අතිරික්තයක් පවතිනවා. දෙහියෝ විට කලාපේ, මාවනැල්ල කලාපේ ගුරු අතිරික්තයක් පවතිනවා. හැබැයි නිවිතිකල කලාපය, ඇඹිලිපිටිය කලාපය වගේ රත්නපුර දිස්ත්‍රික්කයේ කලාප ඔක්කොගේම ගුරු හිඟයක් පවතිනවා. එතකොට විනිවිදභාවයකින් මේ ගුරුවරු බඳවා ගැනීම සිදු වෙනවනම් මම අහනවා ජනගහණය වැඩිපුර දිස්ත්‍රික්කයත් රත්නපුරේ, පාසල් ප්‍රමාණය වැඩි රත්නපුරේ, කොහොමද හැම වෙලාවෙම ගුරුවරු බඳවා ගැනීමේදී කෑගල්ල දිස්ත්‍රික්කයට වැඩිපුර ගුරු ප්‍රමාණයක් බඳව ගන්න අවස්ථාව එන්නේ? ඒක විනිවිදභාවයෙන් වුණාන. දැන් මම විශ්වාස කරනවා ගරු ඇමතුමනි, ප්‍රධාන අමාත්‍යවරයා එවකට හිටපු අධ්‍යාපන අමාත්‍යවරය විදිහට, පළාත් අධ්‍යාපන අමාත්‍යවරය විදිහට ඔහුට අවශ්‍ය විදිහට දේශපාලනික ඕනෑක එපාකම් මත මේ ගුරුවරු බඳවා ගැනීම සිදු වෙලා තියෙනවා. ඒ නිසා අද වෙනකොට රත්නපුර දිස්ත්‍රික්කයේ මේ ගුරු හිඟයක් තියෙනවා, පළාත තුල ගුරු තුලනය කර ගැනීමට නොහැකි වෙලා තියෙනවා.
ඔබතුමාගේ ප්‍රශ්නය ගරු මන්තුමා,
මේ 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 තත්ත්වය සමනය කරන්න ගරු ඇමතුමා ඔබතුමාට දැන් පළාත් අධ්‍යාපනයට අතපොවන්න බෑ කියලා ඔබතුමා මීට පෙරත් දවසක් කිව්වා. නමුත් මේ ජාතික අධ්‍යාපන අමාත්‍යාංශය විදියට මේ මේක පළාත් අධ්‍යාපනය තුළ වෙන මේ අකටයුතු වෙනුවෙන් මොන හරි මැදිහත්වීමක් වෙන්න නීති ප්‍රතිපාදන හදාගෙන හරි කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
අතානායකතුමනි, ගරු මන්තුමා කිව්වා වගේ අපි මේ ගුරු තුලනය කරන්න අපි පළාත් ආණ්ඩුකාරතුමාලත් සෑහෙන කාලයකට ඉස්සෙල්ලා කැඳෙව්වා, පළාත් අධ්‍යාපන අමාත්‍යවරුත් කැඳෙව්වා, කඳවල අපි සාකච්ඡාවක් තිබ්බා. ඒ සාකච්ඡාවේදී අපි එකඟුණා ජාතික පාසැල්ල ගුරු අතිරික්තයක් තියෙනවනම් කොන්දේසි විරහිතව ඒ සියලුම ගුරුවරු අනුයුක්ත කරන්න කියලා පළාත් සභාවලට අපි වැටුක් ගෙවන්නම් කියලා. ඒ වගේම පළාත් සභාවලිනුත් අතිරික්තයක් තියෙනවනම් පළාත තුලත් තුලනය කරන අතර ජාතික පාසල්වලටත් අනුයුක්ත කරන්න කියලා. මම පිළිගන්නවා මේ කාර්ය සමහර තැන්වල හරියාකාරව නිවැරදි ආකාරයෙන් වෙන්නේ නැහැ. අපි කොච්චර ප්‍රතිපත්ති තීරණ ගත්තත් කරු කතානායකතුමනි ප්‍රායෝගිකව ඒ පළාත් සභාව විසින් සමහර වෙලාවට ඒක ඉෂ්ට කරන්නේ නැත්නම් මට එතනින් එහාට යන්න බෑ. අපි ගොඩක් අවස්ථාවලදී මේ මේ අපි හිරවීමක් පමණයි සිද්ධ වෙන්නේ. මට මෙතන ඇවිල්ලා සභාවේ මේ නිකන් දේශපාලන උත්තර දෙන්න බෑ කරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, මගේ අවසාන අතුරු ප්‍රශ්නය අපේ ගරු ඇමතුමාට මේ රටේ මේ විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නය. මම හිතන්නේ මේකට ඔබතුමා උත්තරයක් ලබා දෙයි. විදුහල්පතිවරු අදටත් පහුගිය රජය කාලේ දේශපාලනික අවස්ථා මත ලබා දීපු වැඩවලන විදුහල්පතිවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේකට හේතුව තමයි ගුරු සේවයේ පළවෙනි ශ්‍රේණිය සහ විදුහල්පති තුන්වෙනි ශ්‍රේණිය අතර තියෙන මේ වැටුප් විෂමතාවය. මේ වැටුප් විෂමතාව වෙනුවෙන් මම ගරු ඇමතුමාගෙන් අහනවා, දැන් පහුගිය අවුරුදු ගාණක් තිස්සේ මේ වැටුප් ගැන කතා කරේ නැහැ. දැන් මේ දවස්වල අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් පැඩවීම ගැන මහ ලොකුවට මාධ්‍ය ඉස්සරහා කෑ ගහනවා. මේ රටේ ජාතික අධ්‍යාපනය තුළ තියෙන මහා දැවැන්ත ප්‍රශ්නෙට කවුරුවක් කතා කරන්නේ නැහැ. අපි දැක්ක ජනාධිපතිතුමා කියනවා මේ මන්ත්‍රීවරුන්ගේ වැටුප එතුමාට වැඩිය වැඩි ලක්ෂ 4ක් තියෙනවා කියලා. අපිටත් ලොකු අසාධාරණයක්. හැබැයි මට ගරු ඇමතුමනි සැකයක් තියෙනවා. ඒ හින්දාද ඔබතුමාලා දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුව ආවේ 2020 පොළොන්නරුවෙන් ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුව වෙයිද නැහැ. මොකද මන්ත්‍රීවරුන්ගේ වැටුප වැඩි නිසා. මම ඔබතුමාගෙන් අහන ප්‍රශ්නේ තමයි ගරු ඇමතුමනි, මේ ගුරු වරු විදුහල්පති ශ්‍රේණියේ විදුහල්පති වැඩ බලන විදුහල්පතිවරු තවදුරටත් රටේ රැඳී ඉන්න මේ වැටුප් විෂමතාවය වෙනුවෙන් ඔබතුමා කඩිනම් පියවරක් ගන්න කටයුතු කරනවාද?
ආයිපොඩ පැහැදිලි කරන ගරු මන්තුමා,
ගුරු සේවයේ එක ගුරුවරු සහ විදුහල්පති ශ්‍රේණියේ තුන කියන අතර තියෙන මේ වැටුප් විෂමතාවය නිසා මේ විදුහල්පති ශ්‍රේණි තියෙන අය විදුහල් බාර ගන්නේ නැහැ. ඒක ගුරු ශ්‍රේණියේ එක ඉන්න කෙනෙක් විදුහල්පති ශ්‍රේණියට යන්නේ නැති හේතුව මේ වැටුප් විෂමතාවය. ඒක විස
මේ ගරු මන්තුමනි, මේ තත්ත්වය අපි ඇත්තටම කැබිනට් පත්‍රිකාවක් මගිනුත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සැලරියන් කාඩ කමිෂන් එකේ තමයි ඇත්තටම මේක කළ යුතුව තියෙන්නේ. අපි කීප සැරයක් දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම මේ නිසාම අපි අපේ වෙනම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා විදුහල්පතිවරුන්ට අපි අර පසුගිය කාලේ රජයෙන් වැඩි කරපු රුපියල් 10,000 දීමනට අමතරව තවත් විදුහල්පතිවරුන්ට රුපියල් 6,500 දීමනාවකුත් දැන් ලබා දෙනවා ශ්‍රේණිධාරීන්ට. එතකොට ශ්‍රේණිධාරී නොවන අයට දෙන්නේ නැහැ. අර ඔබතුමා කිව්වා වගේ අපි විදුහල්පති තුන්වන ශ්‍රේණියේ විදුහල්පතිවරුන් 4,000ක් බඳව ගත්තා. මේ මම හැමතිස්සෙම කියන එකක්. නමුත් ඒගොල්ලන්ගෙන් 3,000ක් වගේ ප්‍රමාණයක් තවමත් ඉන්නේ එක එක තැන්වල විදුහල්පතිකම් දීලා නැහැ පළාත් මට්ටමේ. ඉතින් ඒ වැඩ බලන අය ඉන්නේ ශ්‍රේණිධාරී විදේශපාලනේ බිඳුවක්වත් මේකේ දාලා නැහැ. ඉතින් මේක අපිට දැනුම් දීලා තියෙන තවත් සේවාවල් වල ගැටෙනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේක කොහොම හරි කඩිනමින් මේ ඉටු කරගන්න මේ තවදුරටත් අපි කැපවීමින් ඉන්නවා.
හොඳයි බොහොමත්වයේ ගරු ඉෂාක් රාමන් මහත්මයා, ගරු පරාත් පාලන මහත්මයා ඇතුළත්
අහනවා මහත්මයනි.
ගරු පරාත් පාලන රාජ මහත්මිය
අයන්න එක ඔව් අයන්න දෙක උතුරුමැද පළාත් සභාවට ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. A1 මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 117ක් වැය වේ යයි උතුරුමැද පළාත් සභාව ඇස්තමේන්තු සකස් කර ඇති අතර ප්‍රතිපාදන සපයා ගැනීමේ ගැටලුව මත ප්‍රතිසංස්කරණය පමා වී ඇත. A2 2018 පළාත් සභා අයවැය ලේඛනයටද ඇතුළත්ව නැත. ඈ අදාළ නොවේ.
ඇමතුමනි, තිමිරියත්තා මාවත්තාව අලිකුමුල්ලාව කියන ගම්මානයේ 1948 නිදහසෙන් පෙර පටන්ගත්තු ගම්මානයක්. තාම කොයි කාල ඔබතුමියලා ඒක හදන්නේ කියලා මට ඒකට උත්තරයක් දෙන්න.
ප්‍රතිපාදන වෙන් කර ගැනීමෙන් පසුව තමයි මේ පාර හදන්න වෙන්නේ.
1948 ඉඳලා තාම ප්‍රතිපාදන වෙන් කරනවද ඒකට?
පළාත් සභාවට අයිති පාරක් පළාත් සභාව
ඔබතුමියලට අයිති පාරක් එක
පළාත් ප්‍රාදේශ සභාවට අයිති පාරක් නම් පළාත් පාලන ආයතනයට අයිති පාරක් එක.
ඒ පළ සභාවටනේ ඔබතුමියලාට තමයි අයිති එක.
නේ ඔබතුමා කියන්නේ
පළාත් පාලන ප්‍රතිපාදනේ ඉල්ලීම් කරලා ඉල්ලීම් ලබා ගන්න
ඕනේ.
මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා පළාත් පාලන ආයතනයකුත් එයත් ස්වාධීන ආයතනයක්. ඉතින් ස්වාධීන ආයතනයට මුදල් හොයා ගන්න ඕනේ එක එක විදියක්. එහෙම නැත්නම් වෙනත් ආකාරයකින් රජයට ඉල්ලීම් කරලා මුදල් ප්‍රතිපාදන සොයා ගන්න වෙනවා. ඉතින් ඉල්ලීමක්
හොඳ
අගහැරලා ගියා නම් 48 ඉඳලා කොහොමද මම අගහැරියේ?
දෙවෙනි ප්‍රශ්න අහන්නද කාලේලා හුඟක් අවසන් වෙලා
මේ ඉල්ලීම ඉදිරිපත් කරන්නේ. එතකොට ප්‍රතිපාදන තියෙන විදිය බලලා මාර්ග හදලා දෙන්න පුළුවන්. අපේ අමාත්‍යංශයට මේ ඉල්ලීමක් කරලා නැහැ.
මේ ඉල්ලීම කරුවට වැඩක් නැහැ. දැන් මෙහෙමයි මග හරින්න එපා. මෙතන ඉල්ලීම කරලා මග හරියා නම් කොයි කාලේ අපේ මේ පතනායකතුමා එතන ඉස්කෝලට යන්නේ ඔරෝ පතානට 9ට තමයි ඉස්කෝලට යන්නේ. මම අපේ හිටපු කිරියල් ඇමතුමා ගවහුවා. ඒතුමා මුදල් දෙන්න බැලුවා. චෙක් කරලා බලනකොට ඒක ඒතුමාට අමාත්‍යංශයට අයිති නෑ. ඒක අයිති පළාත් පාලන අමාත්‍යංශයට. ඒක ඔබතුමියලත් මග හරියන කොහොමද මේක? 1948 නිදහසේ ඉඳලා මෙහෙම
කියන්නේ. එමෙතුමේ ආවජානේ ඔබ කන්න.
තුමා ඉල්ලීමක් කරන්න මේ පාර සම්බන්ධේ.
ආ තවසරයක් කරන්න.
අර ඉල්ලීමක් කරන්න එතකොට ඉදිරියේ කටයුතු කරන්න
ඕනේ. හොඳයි බබචෝදී යාර. බබ බොවිචුදී හරි හරි ජවිලි පස්සේ ගරු චමින්ද විජේසිරි මැට්ටුමා අය අහන්න ඉක්මන ඔබතුමා නයි පවෙලා තියෙන්නේ
කතානායකතුමනි අහනවා ඔබ ප්‍රශ්න අහනවා
දැන් මෙතුමයි අයින මෙයාට අවස්ථාව දෙන්න ප්‍රශ්න අහන්න ඔබතුමා මේ වටින් වටින් යන 1:45 වෙලාව
පාරවල් තියෙනවා. ඒකට කොහමද ඔබතුමියලා මුදල් දෙන්නේ අපිට මේ පාරවල් හදාගන්න ආසන හතම තියෙන පාරවලට?
පොඩ්ඩක් ඔබතුමිය හොයලා බලන්න ගරු ඇමතිතුමිය.
ඔව් මේ සම්බන්ධයෙන් හොයලා බලලා පිළිතුරක් දෙන්න පුළුවන්. මට කියන්න බෑ ආසන හතෙන් කොහොමද මුදල් දෙන්නේ කියන කාරණේ. ඒ ඉල්ලීම් ඉදිරිපත් වෙන ආකාරය බලලා අමාත්‍යංශයට
ප්‍රතිපාදනය ලබා දෙන්න. ඒක වශයෙන් එතුමත් ඒක කතා කරන්නේ අවශ්‍ය පියවර ගන්න. හොඳයි.
ඉල්ලීම කරලා හරියන්නේ නැහැ. අපි ඉල්ලීම කරලා තියෙන අද වෙනකන් කිසි දෙයක් වෙලා නැහැ. ඒක ඉල්ලීම ආයෙත් මේ මතු කරන්නේ.
ගරු චමින්ද විජේසිරි මැට්ටුමා
මම අහනවා ගරු කතානායකතුමනි.
හොඳයි.
අසාසි
ගරු පලප්පන් ඇමතිතුමිය රාජ්‍ය ඇමතිතුමිය ඔබතුමියට තව ප්‍රශ්නයක් තියෙනවා.
කාගෙද ප්‍රශ්නේ අහන්නේ ගරු මන්ත්‍රීතුමා?
නෑ 10 වෙනි ප්‍රශ්නේ.
ප්‍රශ්නේ කියන්න
10 වෙනි ප්‍රශ්නේ කියනවා පුතේ.
ඔය කිව්වා කතානායකතුමා කිව්වා
10 වෙනි ප්‍රශ්නේ.
10 වෙනි ප්‍රශ්නේ කල්ලිල්ලනවා ගරු කතානායකතුමනි.
11 ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා
සමී
සමාජ සුභ සාධක මැතිතුමාගේ ඇසීමට
අසමී
සමාජ සුභ සාධන මැතිතුමා සතියක් කල්ලිල්ලනවා.
හොඳයි. ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා ගරු ජීවර ජල සම්පත්
ගරු කතානායකතුමනි මම අහනවා. ගරු කතානායකතුමනි මම අහනවා.
හොඳයි.
පළවෙනි ප්‍රශ්නේ පවුල් 457 කි. දෙවෙනි ප්‍රශ්නේ ඔව්. තුන්වෙනි ප්‍රශ්නේට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කර ඇත. ඒ අනුව ගොඩබිම සිට කිලෝමීටර් 15ක් පමණ දුරින් පිහිටි මෙම දූපතට පානීය ජලය සැපයීමට හැක්කේ ජලනල මගින් වන අතර ජලනල මගින් පානීය ජලය බෙදා හැරීමේ පාරිභෝගික සේවා ඉටු කරනු ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් බව කරුණෙන් පෙන්වා දෙන කැමැත්තෙමි. ඒ සඳහා අදාළ වියදම් ඇස්තමේන්තු කර ප්‍රතිපාදන වෙන්කර කටයුතු කිරීමට හෝ සූර්ය බලයෙන් ක්‍රියා කළ හැකි ලවණ ජලය පිරිසිදු කර ජලය බවට පත් කිරීමේ යන්ත්‍රයක් ලබා දීමට කටයුතු කළ යුතුව ඇත. මේ සඳහා විශාල මුදලක් වැයෙන බැවින් අයවැය ප්‍රතිපාදන වෙන්කරගෙන මේ ගැටලුව විසඳීමට පියවර ගන්නා බව ප්‍රකාශ කරනවා.
ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය අපේ ඇමතිතුමාගේ පිළිතුරු ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා රාජ්‍ය ඇමතිතුමාට. ඒ වගේම රාජ්‍ය ඇමතිතුමාගේ පිළිතුරේ ගරු කතානායකතුමනි අවසානයේ තියෙනවා මුදල් ප්‍රතිපාදන මුදලක් යනවා මුදල් ප්‍රතිපාදන ලැබුණට පස්සේ මේ පිළිබඳව සොයලා බලනවා කියලා. දැන් මේ දීවර අමාත්‍යංශයෙන් ගරු කතානායකතුමනි අවධාරණය කරගත යුතු කාරණාවක් තියෙනවා. රටේ දීවර ඇමතිවරේ ජනාධිපතිවරයෙකුත් වුණා. නමුත් දීවර මං නියෝජනය කරන පුත්‍රාන් දිස්ත්‍රික්කයේ ලංකාවේ ලොකුම මුහුදු දීරේ තියෙන දීවර ජනතාව ඉන්න ප්‍රදේශයේ දීවර ජනතාවගේ පාසල් පිළිබඳව කවුරුත් බලන්නේ නැහැ. දීවර ජනතාවේ සමීපාරක්ෂක ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන් දීවර ප්‍රදේශවල ජලය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා ගරු කතානායකතුමනි. මේ දිනවල ජලය බූලිවලට ගෙනල්ලා ප්‍රමිතියකින් තොරව ජලය සල්ලිවලට තමයි මේ දීවර ජනතාව ගන්නෙ. ඒ නිසා මේ දීවර අමාත්‍යාංශයේ මැදිහත් වෙලා විශේෂයෙන්ම රටට මාළු සපයන මේ දීවරයන්ගේ පානීය ජල ප්‍රශ්නය පිළිබඳව ගරු කතානායකතුමනි විසඳුමක් දෙන්න. නමුත් දීවරයන්ට දීවර අමාත්‍යාංශයෙන් වෙන්වන සල්ලි වලුත් මහමාර්ග අමාත්‍යාංශයෙන් තියෙන පාරවල් හදන්න. ඒතොර දීවර අමාත්‍යාංශයෙන් වෙන්වන සල්ලි වලුත් පාරවල් හදන එක කරන්න අපේ දිස්ත්‍රික්කේ. ඒ නිසා මම යෝජනාවක් සහ මම අහන්න කැමති දීවර ජනතාවගේ මූලික ප්‍රශ්නේ වෙන මේ ජලය සනීපාරක්ෂක පාසුකම් ඒ වගේම අධ්‍යාපන පානීය මේ අධ්‍යාපන ප්‍රශ්නේ මේ ප්‍රශ්න සඳහා විසඳුමක් කිරීමට දීවර අමාත්‍යාංශය ඉදිරිවවත් දැන් මේ පහුගිය ඔක්කොම අමතක කරලා ඉදිරියටවත් වැඩපිළිවෙලක් හදනවද කියලා මම රාජ්‍ය අමාත්‍යතුමාය අහන්න කැමතියි.
රාජ්‍ය අමාත්‍යතුමා
මේ ගරු කතානායකතුමනි බත්තලන් ගුණ්ඩුව ප්‍රදේශයේ කිලෝමීටර් 15ක් දුරින් පිහිටලා තියෙන දූපතක් පවුල් 450ක් ජීවත් වෙනවා. අවුරුදු ගාණක් තිස්සේ මේ දූපතේ ජනතාවට පානීය ජලය නැහැ, විදුලිය නැහැ. නමුත් කිසිම ඒ මිනිස්සු හරි අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙන. ඇත්තටම මේක ලොකු විශාල මුදලක් වැය වෙනවා. ජල සම්පත් මණ්ඩලයෙන් ජලය ලබා දෙන ගියොත් මූදේ බට දාන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි සූර්ය බලාගාරයේ උපයෝගී කරගෙන ඒ හරහා විදුලිය සහ ජලය පරිධිය පරිජ පිරිසුදු පානීය ජලය හැටියට පරිවර්තනය කරලා දෙන්න අපි සලසුමක් සකස් කරමින් පවතිනවා. ඒ නිසා විශාල මුදලක් වැය වෙනවා. මේක දීවර අමාත්‍යාංශයෙන් වැය කරන්න බැරි මුදලක් යනවා. ඒ නිසා අපි මහා භාණ්ඩාගාරයකට ඉදිරිපත් කරලා ඒ බත්තලන් ගුණ්ඩුවේ ඒ ජල ප්‍රශ්නයට විදුලි ප්‍රශ්නයටත් අපි වැඩපිළිවෙලක් සකස් කරන්න කටයුතු කරනවා. ඒ අරෙන්න පුත්තලන් දිස්ත්‍රික්කයේ දීවර ජනතාව වෙනුවෙන් ගිය වර්ෂයේ වැසිකිළි ආධාර ලබා දුන්න මම්මාවත් වලට අධ්‍යාපන ශිෂ්‍යත්වයට මුදල් ලබා දුන්න මේ වර්ෂයේ මුදල් වෙන් වෙලා එච්චර මුදලක් වෙන් වෙලා නැහැ. නමුත් ලබන වර්ෂයේ අපි ඔය සෑම ශිෂ්‍යයකටම විනිවිදභාවයෙන් තොරව දීවර ශිෂ්‍යත්වයේ ජනතාව වෙනුවෙන් ඒ වැඩකටයුතු වගකීම මම ඉෂ්ට කරනවා කියලා.
හොඳයි ගරු මන්ත්‍රීතුමා, තව ප්‍රශ්නයක් තියෙනවා?
ගරු මේ කතානායකතුමනි, ඇමතුමාගේ පිළිතුරේ අවසාන කැලල නම් මම එකඟ නැහැ. පුත්‍රන් දිස්ත්‍රික්කයට සාධාරණයක් කළා කියන එක ඒක මේ ඒක ගරු කතානායකතුමනි මේ අමාත්‍යාංශ බෙදීමේ ඉඳලාම තියෙන ගැටලුවක්. ඒක පුත්‍රන් දිස්ත්‍රික්කයේ ජීවත් වෙන මන්ත්‍රීවරයෙක් විදිහට මේ දීවර අමාත්‍යාංශ යටතේ පුත්‍රන් දිස්ත්‍රික්කයට සාධාරණයක් වුණා කියනවා නම් ඒකට ගරු ඇමතුමනි මම එකඟ නැහැ. නමුත් මේ බත්තලන් ගුණ්ඩුවේ ප්‍රශ්නෙත් එක්ක බත්තලන් ගුණ්ඩුවට විතරක් නෙමෙයි ජල ප්‍රශ්නේ තියෙන්නේ. මුළු දිස්ත්‍රික්කේම දීවර ජනතාවට මේ ජල ප්‍රශ්නේ පානීය ජල ප්‍රශ්නේ දැවැන්ත ගැටලුවක් විදිහට තියෙනවා. මම මේකේ ඔබතුමාට මේ වෙලේ පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. යෝජනාවක් විදිහට කරනවා කිලෝමීටර් 15ක් වතුර මේ ජල නල ගෙනියන්න බැරි වුණත් ගොඩබිමේ ජීවත් වෙන ජනතාවටවත් ජලය වතුර බොන්න බැරි පැත්තක් තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව කඩිනමින් මැදිහත් වෙලා දැන් මේ දීවර අමාත්‍යාංශයේ කැබිනට් ඇමතිකමක් තියෙන්නේ අම්බන්තොට දිස්ත්‍රික්කයේ, රාජ්‍ය ඇමතිකමක් තියෙන්නේ ඒ දිස්ත්‍රික්කයේ. ඒක බෙදී යාමේදී පහුගිය කාලේ දැන් ඒක වෙන පැත්තට ගිහිනා බෙදී යාමේදී ඇති වෙච්ච ගැටලු නිසා පහුගිය වසර දෙකේම පුත්‍රලන් දිස්ත්‍රික්කයේ අසාධාරණයක් සිද්ධ වුණා. ඒ නිසා මේ වසරේවත් ඒ අසාධාරණය එහෙම වෙන්නේ නැතුව ඒ දීවර ජනතාව වෙනුවෙන් සාධාරණයක් කරන්න කියලා ඔබතුමාට යෝජනා කරනවා. මොකද ඔබතුමාට මේකට උත්තර දෙන්න බෑ.
හොඳයි ගරු ඇමතිතුමා, අවධානය යොමු කරන්න. බොහොම ස්තුතියි. බොජි ගරු තුචාර ඉන්ද්‍රනිල් අමරසේන ඇමතිතුමා. මන් යන වේලාව නම් පහු වෙලා ගරු මන්ත්‍රීතුමා මන් යන කැමති නම් කියලා. මොකද අර අවස්ථාව දෙන්න ඔබතුමාට පුළුවන් මේ පැහැදිලි කිරීමක් කරන්න. මම ප්‍රශ්න අහලා ඉවරයි, වෙලාවත් පහු වෙලා. වෙලාව ගන්න නැතුව පැහැදිලි කිරීමක් මිනිත්තු දෙකකින් අහන්න නැත්නම්.
ගරු කතානායකතුමනි, ගරු ඇමතිතුමාගෙන් දැනගන්න කැමති දැන් මේ මේ රටේ පහුගිය යුද්ධ කාලේ අපේ රටේ මුහුදු තීරයෙන් විශාල ප්‍රමාණයක් අපිට අහිමි වෙලා තිබුණේ. දැන් යුද්ධයෙන් පස්සේ ඒ සියලු මුහුදු තීරය අපේ රට සතු වෙලා දැන් අපි විසින් මේ මාළු වල්ලනේ දීවර කටයුතු කරනවා. නමුත් එන්න එන්න ඒ දවස්වල කිව්වා රුපියල් 350ට තෝර මාළු දෙනවා කියලා. දැන් අද වෙනකොට මාළු මිල එන්න එන්න සීඝ්‍රයෙන් යනවා. අදටත් මාළු අපි ආනයනය කරනවා. කරනවා. මේක ගරු ඇමතුමා මෙහෙම වෙන්න හේතුව මොකක්ද?
ඔබතුමා ආවේ අවධානය යොමු කරලා පිළිතුරු දෙන්න පස්සේ.
දැන් අපේ මාළු අස්වැන්න විදේශීය මේ අපනායලය කරනවා අපිට ලංකාවට විදේශීය විනිමය ගලාගෙන එනවා. අන්න ඒ නිසා තමයි මේ මාළු මිල වැඩි වෙලා තියෙන්නේ. මේ පාරිභෝගිකයට අවශ්‍ය මාළු ප්‍රමාණය දැන්ට
හොඳයි. හොඳයි බොහොම ස්තුතියි. ගරු ඉන්ද්‍රනිල් අමරසේන මැතිතුමා
අහනවා කතරයි.
තිරසර සංවර්ධන මනජීවී ඇමතිතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි ආ එක ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල පළතුරු වගාවන්ටද පොල් වගාවන්ට මෙන්ම ගොවි ජනතාවගේ අනිකුත් භෝගවලටද මේ සඳහන් කළ සතුන්ගෙන් දිනෙන් දිනම හානි සිදුවන බව වාර්තා වී ඇත. ආ දෙක මේ සම්බන්ධයෙන් දැනට විවිධ විකල්ප යෝජනා ඉදිරිපත් වෙමින් පවතින අතර එම යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම පිළිබඳ අත්දැක බැලීම් සිදු කරමින් පවතී. ආ අදාළ නොවේ.
අතුරු ප්‍රශ්න අහන විෂය භාර ඇමතිතුමා නැතිවීම පිළිබඳව කනගාටු වෙනවා. හැබැයි ගරු ඇමතිතුමනි දැන් මේ කාරණය අද මුළු රට පුරාම මේ වෙනකොට ඒ වන සතුන්ගේ වැඩි ගහනයක් වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන් දඬුලේනු, රිලව්, වඳුරෝ, වල්ලූරෝ, මොනරු ඒ වගේ විශාල ප්‍රමාණයක්. අපි පැහැදිලිවම දකිනවා සාමාන්‍ය අක්කර භාගයේ අක්කරේ තියෙන අහිංසක ගොවීන් තමන්ගේ අස්වැන්න ඒ ගහ උඩදිව විනාශ කරලා ඉවරයි. ඉතින් මේක සත්තු ටික ගැන ගුණාත්මකව මානුෂිකව හිතන්නත් ඕනේ. අර අපේ රටේ ජාතික නිෂ්පාදිතය ඒ විනාශලා යන එක ආරක්ෂා කරගන්නත් ඕනේ. මම ඔබතුමාට කියන්නේ දැන් ගරු ඇමතිතුමා හිටියා නම් හොඳ ඇමතිවරු දෙන්නෙකුත් ඉන්නවා. සරත් පොන්සේක මැතිතුමා සහ පාලිස තේවරප්පේරුව මැතිතුමා. මේ පිළිබඳව දෙපැත්තම ආරක්ෂා වෙන වැඩපිළිවෙලක් යෙදුවොත් හොඳයි කියන එක මම මේ අවස්ථාවේදී
හොඳයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ගරු සුනිල් නඳුනේත් මැතිතුමා. ගරු බිමල් රත්නායක මැතිතුමා, ගරු රාජ්‍ය පරිපාලන කළමනාකරණ මැතිතුමා ඇසීමට
මම මහනගරවට.
ගරු කතානායකතුමනි, පිළිතුරු එක ගාමිණී කේ.බී. රත්නායක පෞද්ගලික ලේකම්.
ඔව් ඒක. පත් ගරු බිමල් රත්නායක මැතිතුමා කියන්නේ.
ගරු මැතිතුමා මට ඔබතුමා මේ ප්‍රශ්න වලට පිළිතුරු මට ලබා දෙන ගමන් ලිඛිතව ඔබතුමා පැහැල් මේ ඉදිරිපත් කරා මැති දැනට මේ වාහන වර්ගවල වාහන වර්ගයත් එයා අනුමත කර නිලධාරියා කවුද කියලා කෝණ නැති.
නැත්නම් වාහන
නාම ලිපින අවශ්‍ය නැහැ දැනට.
අතිරේක ලේකම් අභ්‍යන්තර පාලන තමයි මේ වාහන අනුමත කරන්නේ.
ඇති.
එයා තමයි ඒක බාරව ඉන්නේ පාලනේ.
නැයි වාහන වර්ග කියන්නේ කො තනතුරත් එක්ක?
පෞද්ගලික ලේකම් Toyota Land Cruiser, සම්බන්ධීකරණ ලේකම් Nissan Double Cab, සම්බන්ධිකරණ ලේකම් Toyota Land Cruiser, ඊට පස්සේ මහජන සම්බන්ධතා නිලධාරි Mitsubishi, මාධ්‍ය ලේකම් Toyota Double Cab.
මාධ්‍ය ලේකම්
Toyota Double Cab.
ඔබතුමා මට පිළිතුරු ලබා දෙන්න.
මම කියවන්න ෆයිල් එක.
මම ගරු ඇමතිතුමාගෙන් හෝ නැත්නම් රජයේ ඔබතුමත් ප්‍රධානීෙක් ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ අවධානය යොමු කරන්න කැමැති. දැන් මේ කිසිම මම මේ ප්‍රශ්න සියලුම ඇමතිවරුන්ගෙන් අහලා තිබෙනවා. නැතුව එක ඇමතිවරයෙක්ව ඉලක්ක කරලා අහන ප්‍රශ්නයක් නෙමෙයි. සාමික පෞද්ගලික කරුණක් නෙමෙයි. නමුත් රටේ සම්පත් සම්බන්ධ ප්‍රශ්නයක්. දබතුමා කාර්යමණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙක් ඉන්නවා. දැන් පෞද්ගලික කාර්යමණ්ඩලයේ Toyota Land Cruiser රථ දෙකක් පාවිච්චි කරනවා. දැන් අපි දන්න දේ තමයි ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ අලුත් ඇමතිවරු පත්වෙද්දී, නියෝජ්‍ය ඇමතිවරු පත්වෙද්දී, සාමාත්‍යංශ ලේකම්වරු සහ අතිරේක ලේකම්වරු වගේ පත්වෙද්දී ඔවුන්ගේ රාජකාරිය සඳහා වාහන අවශ්‍යතාවයක් තිබෙනවා. කවුරුත් පිළිගන්නවා වාහන අවශ්‍යයි. හැබැයි දැන් මේ වාහන ලබා ගනිද්දී අපිට පේනවා සමහර නියෝජ්‍ය ඇමතිවරු පාවිච්චි කරන වාහනවලට වඩා මිල අධික වාහන පාවිච්චි කරනවා ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරු. සමහර සම්බන්ධීකරණ මාධ්‍ය ලේකම්. එතකොට ඇත්තරම දැන් නියෝජ්‍ය ඇමතිවරයට රාජ්‍ය ඇමති අපි පොදුවේ ගත්තොත් මේ කාර්යම දැනුත් මේ පාවිච්චි කරන වාහන රටට දරා ගන්න බෑ. නමුත් ඒ අතරේ නියෝජ්‍ය ඇමතිවරයට දෙන්න පුළුවන් වාහනේ ඊට වඩා වෙනත් ඇමතිවරයෙක්ගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ කවරි පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙතන පරිපූර්ණ කැස්සමෙන්තු දානවා නියෝජ්‍ය ඇමතිවර වාහනයක් නැහැ කියලා. ඒ නිසා මම රජයෙන් මම දැනගන්න කැමතියි මොකද්ද මේ වාහන වර්ගය මම ඒක වාහන වර්ගය ඇහුවේ වාහන වර්ගය ඇහුවේ ඒකයි කොහොමද ඒක නිර්දේශ වෙන්නේ එක නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ට වඩා වැඩි වියදමක් සහිත වාහනයක් කොහොමද තවත් සම්බන්ධිකල් එකක් ගැන ලැබෙන්නේ ඔකට ඔබතුමා හරි නැත්නම් ආණ්ඩුව එන කවුරු හරි උත්තර දුන්නා
ගරු ඇමෙත්තුමා
මම මේ මුලේ ඉඳලම ඒ අමාත්‍යංශවල ඇමතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය පාවිච්චි කරපු වාහන එහෙම මේක දීලා තියෙනවා එහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් අපිට පුළුවන් මේ වෙනස් කරන්න එහෙම ප්‍රශ්නයක් තාම පැන නැගිලා නැහැ එකයි
හරි එච්චරයි ගරු කතානායකතුමනි ප්‍රශ්නය පැන නැගී ඉන්නේ මෙහෙමයි ප්‍රශ්නය පැන නැගී ඉන්නේ එකක් තමයි සැලකිය යුතු ප්‍රමාණයක් ඇමතිවරු තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය දාගෙන තිබෙන තමන්ගේ ළඟම ඥාති සමහර අයගේ බිරිඳ සමහර අයගේ පුතා සමහර නැති අයත් ඉන්නවා මම ඔබතුමා ගැන දන්නේ නැහැ මම ඔබතුමා ගැන දන්නේ නැහැ නෑ නෑ ඒක තමයි එහෙම වෙන්න පුළුවන් ඒක එකක් ඒ නිසා සමහරට අමාත්‍යාංශ ලේකම්ට වඩා හොඳ වාහනේ තියෙන්නේ පෞද්ගලික ලේකම් දෙක තමයි මම මුලින් අහපු ප්‍රශ්නේ මම නැවත කාලේ ගන්න අවස්ථාවක් නැහැ කොහොමද රාජ්‍ය අමාත්‍යවරයෙක්ට නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ට ලැබිලා නැති මට්ටමේ වාහන කැබිනට් අමාත්‍යවරයෙක්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ලැබෙන්නේ ඒක මේ රටේ අගමැතිවරය හරි ජනාධිපතිවරය හරි යම් කිසි නිර්ණායකයක් හදන්න ඕන මේක සම්බන්ධ නැත්තම් මට අපිට තියෙන ප්‍රශ්නේ තමයි හැම විටම ඊටාම ඉහළ වියදමක් සහිත වාහන පෞද්ගලික කාර්ය මණ්ඩලවල තබාගෙන ඇමතුරු ආපගමම ඒගොල්ලන්ට නැවත වාහන ගන්න මෙතන මුදල් වෙන් කරන ඔය තත්ත්වය මුදල් අමාත්‍යාංශ සමහර නිලධාරීන්ගෙත් තිබෙනවා ඇමතුරු පාවිච්චි කරන්න නැති මට්ටමේ වාහන සමහර අධ්‍යක්ෂකවල
පාවිච්චි කරනවා ඒ කියන්නේ මොකක්ද
ඔබතුමනි මම කියන්නේ ඒක ආණ්ඩුව වශයෙන් මේකට ක්‍රමවේදයක් හදන්න කියලා
ඒ ගරු මන්ත්‍රීතුමනි එහෙම මගේ අමාත්‍යාංශ නම් එහෙම ප්‍රශ්නයක් පැන නැගිලා නැහැ ප්‍රශ්නයක් පැන නැගුණොත් මම උත්තර දෙන්නම්
හොඳයි 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 හා දෙවෙනි වටේ හතරවෙනි ප්‍රශ්නේ ගරු රෝහණි කුමාර විජේරත්න මැතිණිය ප්‍රශ්න ආනවද
අසමි කතානායකතුමනි අසමි
ඔව් වාගත කරනවා
හොඳයි පහ ගරු වෛද්‍ය නරින්ද ජයදිස්ස මැතිතුමා ප්‍රශ්න ආනවද
මහනෝ වාගත කරනවා අධ්‍යාපන මැතිතුමා
අධ්‍යාපන මැතිතුමා
සභාගත කරන කරු කතානායකතුමනි
14 ගරු සුරිල් හඳුන්වන්නේ මැතිතුමා
මහනෝ මම මහනවා සභාගත කරනවා
හොඳයි ඊළඟට නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනා දාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සිල්නාල් පොඩයින්ද සිල්නාල් මෙල් මැත්‍ය හතාගේ නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කිරීම
Honorable Speaker, I move that the Honorable Srinaldi Mel, Nationalist Member of Parliament, be granted leave in terms of the Article 66F of the Constitution to be absent from the sittings of Parliament for a period of 3 months from July 19, 2018 to October 18, 2018.
Sabha Vigaja?
Aye.